ಮಳೆಯಾಲಿಂದೆ ಪಿಳಿಸಂದನು. ಗಾಗಿನಿ ಸಿರಿವರ್ಧನೆಗೆ ಅನುಗ್ರಹ.
ಮಗೇರಕದಲದಾಹಿನಿ ಸೇವನ ಮಗೇದಯದಲದಾಹಿನಿ ಸರಣ ಸತತಿನ ಸಾಪ್ರಿಗುನು ಇವಹಲ್ದೆರನ ಉಪತಿನ ಮಾಹಟಮೇ ಹೆಮ ಗುರುಮಣ ಮಗೇರಕದಲದಾಹಿನಿ ಸೇವನ ಮಗೇದಯದಲದಾಹಿನಿ ಸರಣ ಸತತಿನ ಸಾಪ್ರಿಗುನು
ආයුබෝවන් ලෝපරා විශේෂින දයබර ශ්‍රී ලාංකික සන්න අද 2017 අගෝස්තු මාසේ 27 වන ඉරිදා ඉතිං සුපුරුදු පරිදි නාවසීලන්තයේ ඕක්ලන්ඩ්වර සිට ප්ලැනටි FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දිරන ඉරිදා සඳල්ලත් සජීවව රැගෙන ඔබේ නිවහඬ ගොඩ දුනා පුරා හෝරාවක් ඔබ හා සතුටු සාමි ජීදනට
ರೋಜನ್ಸ್ಗೆ ಹಣ
ಅಮ್ಮ ಕೇಳ ಬಹತೋರನ ವಯಸ್ಸೇಂದಲ ನತಿವಮ ಬೆರಿಬೋನ ಕನ್ನ ಉಸ್ಮನ್ ಪಾವಾ ನೆಲವಿಲಿಕಿ ಅಕ್ಮೂನ ಮಗ ಹೆರುನಾದ ಅಮ್ಮಾವ ಪಿಂ ಕರನದಾ ಮಾ ಪಿಂ ಕರನದಾ ಅಮ್ಮ ಕೇಳ ಬಹತೋರನ ವಯಸ್ಸೇಂದಲ ನತಿವಮ ಬೆರಿಬೋನ ಲೆಟ ಪವಾಮಿ ಒಬ್ಬ ಪಿಂ ಕಲಾನಿ ಮಹಾ ಮೇರ ತರ ಮಟ ತರು ದುಃಖ ದಾರಾ ಒಯ ಎಸ್ ತುರುಲ್ಲಿ ಇನ್ನಟ ಬೇ ಮುಲುಲ್ಲಿ ಮಾವೆನು ಎನ್ನೆತ ತವ ಕಿಕ್ ಬಾಲ ಅನುಕಂಪ ತರಲಾ ಬಿನ್ನ ಪುತಾತ ಸಮಾ ಸತ್ ನುಕರಮಿ ಮಾ ಮಗೆ ಅಮ್ಮತ ಸಸರ ಪುರ ಅಮ್ಮೆ ಒಬ್ಬವಾಗಿ ಕೌರುತ್ಮ ನೇ ಹಮುವೇಲ ಮಾಟ ನೇ ಹಮುವೇಲ ಅಮ್ಮ ಕೇಳ ಬಹತೋರನ ವಯಸ್ಸೇಂದಲ ನತಿವಮ ಬೆರಿಬುನ ಅವನಡು ಅಹನ್ನಿ ಒಬ್ಬೆ ತೆನ್ನಟ ಕೌರುತ್ ನೇ ಸಮವೇಲ ಜಾತಿ ನೋ ಬೈಮೆ ಸಸರಿಮ ಪತನ್ನಿ ಹೆ
හැම බවයේ නුමාගේ අම්මා වෙලා අනුකම්පා කරලා දෙන්න පුතාට සමා වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමු වෙලා මට නෑ හමු වෙලා අම්මා කියලා බහතෝරනා වයසේ ඉඳලා නැතිවම බැරි වුණා ගන්නා හුස්මන් පාවා විලිගියක් වුණා මග හැරුණාද අම්මාව පින් කරනදා මා පින් කරනදා අම්මා කියලා බහතෝරනා වයසේ ඉඳලා නැතිවම බැරි වුණා
ඉතින් ඇත්තටම ඒ ගීතයට සවන් දීමේදී ඒ වගේම මේකේ වීඩියෝ පාටයකුත් ප්‍රචාරය වුණා. මේ තාක්ෂණය කියන එක කොච්චර දුරට දැන් දියුණු වෙලාද කියලා අපිට හිතාගන්න හරිම අමාරුයි. මොකද දැන් අපි වසර කීපයකට නැත්නම් වසර 30කට 40කට එහා කාලේ ගත්තොත් 30-40 අතර කාලේ බොහෝ වෙලාවට අපි සවන් දුන්නේ ගීත කැසට් පටවලට. ඊට පස්සේ ඒ කැසට් පැට වලින් අපි බොහොම ප්‍රවේශමෙන් ඉතාම හොඳ ගීත රැස් කරන හිටිය. තාමත් සමහර පුද්ගලිකු මග ළඟ තියෙන කැසට් පෙට්ටියක්. ඊට අමතරව මේක ඊට පස්සේ සංයුක්ත තැටියට මාරුණා. මේ සංයුක්ත තැටියට මාරුණාට පස්සේ ඊළඟට මේ USB එක එහෙම නැත්නම් මේ තාක්ෂණ ගබඩාව මේ පෙන් ස්ටික් පෙන් එක කියනවා පෙන් ඩ්‍රයිව් එක කියනවා USB එක කියනවා ඒකට මාරුණා. ඊළඟට කෙලින්ම අන්තර්ජාලය හරහා ගීත අහන්නට පුළුවන්, ඊළඟට වීඩියෝ නරඹන්නට පුළුවන්, විකාශනය කරන්න පුළුවන්. මේ මාර පුදුම විදිහේ විකාශනයක් වෙලා තියෙනවා. ඉතින් මේ බැලුවාම හිතනකොට අතීතයේ දැන් ග්‍රැමෆෝන යුගයේ ඉඳලා නැත්තම් නෝර්තිගේ ඉඳලා මේ කාලේ දෙනකොට කොච්චර විදිහට මේ සංගීතය මාධ්‍ය කියන එක විකාශනය වෙලා තියෙනවා කියලා ඔබලට හිතා ගන්න පුළුවන්. ඉතින් දැන් මම අද කියන්නේ යන්නේ දැන් මේ අපි දන්නවා ජංගම දුරකථනත් මුල් කාලේ ආවහම සෑහෙන නිකන් ගඩොලයක් විතර ප්‍රමාණයට ජංගම දුරකථනේ තිබුණා. අද නිකන් මේ බොහොම අතේ තියෙන හැම දෙයක්ම මුළු ලෝකෙම අතේ වාගේ බැංකු ගිණුම තමන්ට එන බිල්පත් ඊළඟට පත්තර ගීත රූප ඒ වගේම Google කියන වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය දේවල් හොයා ගැනීම. ඉතින් මේ හැම දෙයක් මුනේ මේ තාක්ෂණයට යොදා ගන්න මෙවලම් සමග දියුණුවත් සමග iPhone දස වසරකට පෙර ඉපදුනේ මෙහෙමයි කියලා මෙන්න අපිට තොරතුරක් තියෙනවා. iPhone ගැන නොදන්න කෙනෙක් අද ඇත්තටම තරුණ පරයේ නැති තරන්නේ. ඊට මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා Apple සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ පිරිස හැරෙන්න කිසිවෙක් එවන්ගෙන දැනගෙන තිබුණේවත් අහලවත් තිබුණේ නැල්ලු. උපත්ති කතාව මෙන්න මේ විදිහට. Apple සමාගම එතකොට හඳුන්වන ලැබි Purple කියලා iPhone එක. මේ ව්‍යාපෘතියට Purple නම ලැබිලා තියෙන Apple සමාගමේ ඉංජිනේරුවෝ සතු තිබු දම්පහ සෙල්ලම් කැංගරුවෝ හින්දලු. ඇත්තම කියනවා නම් iPhone උපතට හේතුනේ Apple ආයතනයේ සම ආධිකර්තෘ Steve Jobs හා Apple ආයතන නිර්මාණ ශිල්පියෙකු Johnny Ive විශිෂ්ට අදහස් වල එකතු වීම. ඔවුන්ගේ අදහස අනුව අලුත් දුරකථනයක් නිර්මාණය වී ව්‍යාපෘතිය Purple කියලා වුණා. Purple ව්‍යාපෘතිය උමාට වැඩි මහන්සි වෙන්නට සිදු වුණ විසඳා ගන්න බැරි තරමින් කාර්මික ගැටලු ගැන පැන නැගිලා අභ්‍යන්තර දේශපාලන ගැටීම් වල තොර නොවුණු බියකරු සිහිනයක් බඳු වුණාලු. කොමන ප්‍රමාණවත් නොවන කාලයක් ළඟා කරන්න අසුරු ඉලක්කයක් එක්ක හිර වුණ අති දක්ෂ කණ්ඩායමක් දලා තියෙනවා. ඒ මැදට මුළු ආයතනයම අනාගතයට හදා පැවැත්වෙන මේ ව්‍යාපෘතිය මත කියලා කිව්වහම Purple ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු කියන ඇන්ඩි ග්‍රිග් නෝ සඳහන් කළා දින ඒක හරියට තිත්ත හොද්දක් වගේ වුණා කියලා. පර්පල් ව්‍යාපෘති කණ්ඩායම මෙහෙම යම් දිනක දක්ෂ නිර්මාණ ශිල්පියෙකු අතින් අපූරු මාලා නාට්‍යයක් හෝ චිත්‍රපටයක් බවට පත් වෙනවා. එසේ නාට්‍ය නැගෙන්නේ බ්‍රයන් මර්චන් විසින් රචිත iPhone ඉතිහාසයේ කතා පිළිබඳව ලියලා තියෙන The One Device The Secret History of the iPhone ඇසුරෙන් වෙනවා. මෙහිදී බ්‍රයන් මර්චන් කියන්නේ iPhone වැඩි දියුණු කිරීම සම්බන්ධව මෙතෙක් කිසිවෙකුට සටහන් කර නොතබූ අන්දමේ වැදගත් තොරතුරු රසක් එක් රැස් කරලා තියෙනවා. ෆෝන් වේවනට අපාත්‍ර වේගෙන් පැතිරමින් වැජමින් සිටින නමත් අපි දන්නේ කොහේ හෝ ඉහළ අවකාශයේ සිට මේ දැන් අප අතරට පැමිණන වගේ ඒක ඇත්තටම හරි. දැන් හරියටම අවුරුදු 10කට එහා ගත්තාම අලුතින්ම වෙළඳපළට එන ජංගම දුරකථනයක් දැන් නව ශ්‍රීලන්තයේම නම් මම හිතන්නේ ඩොලර් 1500ක් විතර මට මතකයි 800ක් 1000ක් 1500ක් ඒ වගේ වුණා. මේ කළු පැහැති මුණතා දිදුනන මතුපිට දකින්නට කවදා හෝ කොහේ කවුරු විසින් නිමවද්ද කියලා හිතාගන්නවත් සලකුණු ඉදිරි කරලා නැහැ. පෙන්ටහෝල් නම් හෝ පෙන්ටලෝබ් නම් අතිවිශේෂ නියනකින් හෝ මේ විවෘත කරන්න බැරිලු. iPhone භෞතික නිර්මාණයට පමණක් පොදු ලක්ෂණයක් නෙවෙයි. Apple සමාගම විසින් නිර්මාණය කරන සියලුම නිෂ්පාදනයන් අතිවිශිෂ්ට බව රහසිගත බව පිළිබඳ සලකුණක්. iPhone ගැන සියල්ල අපි දැනගෙන හිටියත් දන්නේ බොහොම පොඩ්ඩයි. උදාහරණයක් ලෙස ගත්තොත් iPhone ස්පර්ශ කර තීරය එක විසින් එකවර පැංගිලි සලවුණු කීපයකට සංවේදී වෙන බහුස්පර්ශක තාක්ෂණය සහිතයි. මෙම බහුස්පර්ශක තාක්ෂණය හොයාගත්තේ Apple සමාගමෙන්යි Jobs විසින් නිරන්තර හොයා දැක්වුවත් එසේ නොවන බව Bryant Merchant පෙන්වා දෙනවා. ඔහුගේ The One Device ග්‍රන්ථයේ විස්තර කරන පරිද්දෙන් මෙම බහුස්පර්ශක තාක්ෂණය 1960 දශකයේදී එංගලන්තයේ Royal Radar Establishment කියන ආයතනයේද 70 දශකයේදී CERN ආයතනයේ භාවිතරගෙන තියෙනවා. මෙම බහුස්පර්ශක තාක්ෂණය වෙනින් වැඩ කරලා තියෙන්නේ ඔබ කවදාත් අහලා නැති ඒ අතිදක්ෂ ඉංජිනේරුකු වේයින් වෙස්ටර්මන්. වෙස්ටර්මන්ගේ Finger Works නම් වූ ආයතනයේ 2005 Apple සමාගම ලබාගෙන ඉන්පසු වෙස්ටර්න් මෙන්ම ඔහුගේ ආයතනයේද Apple සමාගමේ ටයිටේනියම් තීරයේ පසුබස වැසී සංගවි ගියා. The One Device ග්‍රාන්ති වෙනුවෙන් වෙස්ටර්මන් සමග හෝ එම සමාගමේ කිසිදු වත්මන් සේවකයෙකු සමග සාකච්ඡාවකට Apple සමාගම විසින් Bryant Merchant අවසර ලබා දුන්නේ නැහැ. මේ iPhone නිර්මාණය කර තියෙන උපරිම කාර්යක්ෂමතාව සහ සංයුක්ත භාවය සැලකීමට ලක් කරමින් ඒ The One Device තියෙන විදිහට එහෙම නෙවෙයිලු. පළමු පරිච්ඡේද තුන iPhone නිපදවීම පිළිබඳ විස්තර කරන අතර Apple සමාගම මේ වෙනින් යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කරමින් Bryant Merchant ගේ දුෂ්කර සංචාරය ගැන සඳහන් වෙනවා. බොලීවියානු ටින් ලෝහ ආකරවලද චිලීන් කාන්තාරයේ ඇති ලිතියම් ආකරයකද බොහෝ iPhone වල අවසන් නවයතන වන නයිරෝබියේ විද්‍යුත් උපකරණ කසල කන්දකද කළ ගවේෂණාත්මක සංචාරය ගැනයි මෙයින් අනාවරණය වෙන්නේ. ඒ වගේම iPhone අනෙකුත් අංගෝපාගයන් සඳහා යොදා ගන්නා ලද තාක්ෂණයේ ආරම්භ කතාව Merchant විසින් විස්තර කරනවා. iPhone කියන්නේ බොහෝ මිනිසුන්ගේ ශ්‍රමයක් දැනුමත් එක්තැන් කොට සෑදූ උපකරණයක් මිස තනි ආයතන නිර්මාණයක් නොවන බවයි Merchant කියා සිටින්නේ. ඉතින් ඒක තමයි දැන් ඕවාගිනේ බොහෝ වෙලාවට අතීතයේ පටන් සමහර වෙලාවට මේ හොයාගත්තු නැත්නම් ඒ යම්කිසි දෙයක් භාණ්ඩයක් සේවයක් හොයාගත්තු පුද්ගලයා ඒක ඉදිරියට දාගන්න දුර්වල වුණොත් අවසානයේදී වෙන්නේ කවුරු හරි ඒක වසර ගානින් හොයාගෙන තා පොඩ්ඩක් ඒක අලුත් කරලා එයාගේ නමින් එළියට දාන එක. ඉතින් හොඳයි අපි එහෙමනම් ගීතයකට සවන් දෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා
Sinhala news, interviews and Sinhala music. Kamini Sirivardhana proudly brings you
Ran Thirunal, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Thirunal, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Thirunal.
කාන්ති මොනාරි සූදානම් වෙලින හොඳයි අපි නම් තව ගීතයකට සවන් දෙලා ඉඳිමු. ඊට පස්සේ කාන්ති ඔබට කතා කරයි.
संत काले किमोब मितिक नुवारे किम्हाने गिलन भी तनिवीने वेदनावे मेरति वसंत काले किमोब मितिक Santa Cali
ජයා සූරින් මුලින් ගායනා කළ ගීතය
තුන් සඳවේ ලතවි සිටින් නිදල්ලේ සිතුවිලි සිතුම් සඳල්ලේ ලතවි සිටින් නිදල්ලේ මිහිරක් කොහෙද ඇත්තේ මන මටත් වසන්තේ දීරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවාවේ ගින්හානේ ගිලන්නේ අනිවේ වේදනාවේ දීරති වසන්ත
ගීත රටාවකින් එම ගීතයේ ගායනා කළේ අපි මචං නම් වූ තරුණ ගායක කණ්ඩායම.
නේපාලී අමුතු චාරිත්‍රය මාසික අර්ථවේ නැත්තම් උසප් කාලයේ තුල කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටතව රඳවා තැබීමේ චාරිත්‍රයේ සාපරාදී වරදක් වෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇත. ලැබලා තියෙනවා. ඔසප්පු කාන්තාවන් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස 3ක සිරඳඩුවමක් හෝ පවුම් 23ක දඩයක් නියම කිරීමට එම නීතිය යටතේ බලය ලැබෙනවා. සමාජයේ මුල් බැසගෙන ඇති එම චාරිත්‍රයේ නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ චෞපඩී යන වචනෙන්. එම පුරුද්ද කෙරේ නේපාල බාධාරින්ගේ අවධානය යොමු වුණේ ඔසප්පු කාන්තාවන් දෙදෙනෙකු නිවසින් පිටත මඩුවක නිදාගනිමින් සිටියදී මරණයට පත්වීමත් සමගයි. ඒ වගේම පසුගිය ජූලි මාසයේදී මේ අන්දමින් කාන්තාවන් දෙදෙනෙක් ගෞමඩුවක නිදාගෙන සිටියේදී සර්පෙක් දෂ්ට කිරීමෙන් මරණයට පත් වුණා. 2016 වසරේ දෙසැම්බර් මාසයේදී තොසප් කාලයේ ගෞමඩුවක නිදා සිටි දැරියක් එම ගෞමඩුවට ගිනිය විලීම නිසා හුස්ම හිර වී මරණයට පත් වුණා. මින් ඉදිරියට කාන්තාවන් ඔසප් කාලයේදී නිවසින් පිටුහල් කරන පුද්ගලයන් දෙරෙහිව මාස 3ක සිරඳලුවමක් හෝ ඩොලර් 30ක දඩයක් නියම කළේ ඒ අනුවයි. ඒ අනුව ඔසප් වීම හෝ දරුවෙක් ලැබීම නිසා දැරියක් හෝ කාන්තාවක් ස්පර්ශ නොකළ යුතු යනු හෝ වෙන්කර තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනවා. මාශුති සමයේ දරුවන් ප්‍රසූත කළ දිනවල කාන්තාවන් අපිරිසිදු එසේම අවාසනාව උදා කරන්නේ යැයි මුල් බැසගත් පෞරාණික හින්දු පිළිගැනීමක් ඇති අතර එම කාලය තුළ ඔවුන්ට නිවසින් පිටත මඩුව කොහෝ හරක් ගාලක නිදාගන්නා ලෙස බලකෙන අවස්ථා වාර්තා වෙනවා. හරක් ගාලක නිදාගන්නා ලෙස බලකෙරුණත් තමන් අපිරිසිදුෙන් එම කාන්තාවන්ට ගවයන් අතපත ගෑම තහනම් එපමණක් නොව සිය නිවසේ ආහාර ගැනීමට හෝ වැසිකිලි පාවිච්චයට අවසර නොලබන ඔසප්පු උසා ළඟදී දරුවන් වැදූ කාන්තාවන්ට සිය උවමනා සඳහා ගමින් පිටත බොහෝ ඈතට ඇවිද යාමට සිදු වෙනවා. එම කාන්තාවන් වඩාත් දැඩි හිරිහැරයට ගොතුරුවන්නේ ශීත කාලයේ උදාවත් සමග දැඩි සීතලේ සිටීමට සිදුවීමත් සමගයි. එසේම ඔසප්පු දැරියන්ට අධ්‍යාපනය සඳහා පාසල් යාමටද අවසර නැහැ. ජෝපඩි චාරිත්‍රයේ තහනම් වීම 2005 වසරේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණත් එම නීති කඩකරනට දඬුවම් නියම නොකිරීම නිසා ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. බටහිර නේපාලයේ මෙම චාරිත්‍රය තවමත් ක්‍රියාත්මක මට්ටමින් පවතිනවා. 2010 වසරේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මානව හිමිකම් වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ නේපාලයේ වයස අවුරුදු 15-49 අතර වයසේ පසුවන නේපාල කාන්තාවන්ගෙන් 19%ක්ම මෙම චාරිත්‍රයෙන් අපහසුතාවයට පත්ව සිටින බවයි. එහෙත් සමාජ මුල්බැසගත් මෙම සම්ප්‍රදාය සමාජයෙන් බැහැර කිරීම සඳහා නීතිය පමණ ප්‍රමාණවත් වේද යන්න කාන්තා ක්‍රියාකණිකු ප්‍රේමලා ලාකී විසින් අදහස් ඉදිරිපත් කරමින් පෙන්වා දීලා තියෙනවා.
කලින් ඉරු මුළු තැන් ගෙට වඩනා ඒ හිරු පෙළි නැද මල් පොඩි පිපුණා ඒ මල් සුවනේ අද ලොතුරු සුව විඳිනා අරගෙන දරුවන් එන තුරු සිතන නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් දිකි බිඳ හැඬුවත් නිතන නිදි විඳ ගන්නේ හිත අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවෙනි කවදානු ඔය නෙත් දරුසෙනේ හසින්
Yeah, baby.
කරුණාරත්න දිවුල්ගණී කිහඬ. හොඳයි අපි එහෙමනම් බලමු දැන් තා මොනවද තොරතුරු තියෙන්නේ කියලා. දැන් මෙතන ඊළඟට කියනවා දැන් ඉස්සෙල්ලා අපි අර කියේ දරුණු කතාවක් ගැන මේ නේපාලේ. ලොව බිහිසුණුම නගරයේ දිවිගෙ වෙන මිනිස්සු. කවුද මේ? නගරයේ ප්‍රධාන පාරක සෙනග රැස්වලා ඉන්න පොලිස් නිලධාරීන් ගිලන් රතයක් එහෙම තියෙනවා. අපරාධ ස්ථානයක් කියලා සටහන් වෙන කහ කළු පටියල් වටකල ඉඩක විසිරුණු මලමිනි හයක්. ඒ අය අතරේ පොලිස් නිලධාරියෙකුගේ මල සිරසකුත් තියෙනවා. මේ දහයන් දැයසු දුනු වෙඩි තැබීමකින් මේ ගිය මිනිසුන්. මේ සිදුවීම සිදුවලා පැය 24ක් ගිහිල්ලා නැත්. තවත් සතුරුම් කීපයක් ඇතින් තවත් අපරාධ ස්ථානයක් සලකුණිලා. එතන වෙඩි වැදි මේ ගිහින්ගේ මිනිසුන්ගේ මල සිරුරු තුනයි. ඒ සුපිරි වෙළඳසැලක වාහනාංගණයක මිනිසුන් සුපිරි වෙළඳසැලෙන් බඩු මිලදී ගනිමින් සිටියේදී එතනට මත්මාපියා කල්ලයක් ආ හොන්ඩුරානු හමුදායේ නිලධාරීන් අතර ඇති වුණු වෙඩි හුමාරකින් මාෆියා කල්ලේ දෙදෙනෙකුයි අසලින් ගමන් කරමින් සාමාන්‍ය නගරයක බැසිකුත් මිය ගිහිල්ලා. ඉතින් පොලිසිය දැන් අපරාධය ගැන සටහන් තොරතුරු ලබා ගන්නවා. ඒ අතරම අසල වෙළඳසැලක කැසට් යන්ත්‍රකින් සංගීතය යන මිනිසුන් ගානක්වත් නැහැ. මේ සැන් පෙඩ්‍රා සුලා නගරයේ ඇති සැන් පෙඩ්‍රා සුලා ලෝකයේ කවර රටකටත් වඩා මිනිමැරීම් වලින් ඉදිරියෙන් සිටින්නේ. සෑම පැය එකයි කාලයකට වතාවක් මේ නගරයේ මිනිමැරීමක් සිද්ධ වෙනවා. ඒ මරණ වලින් 97%ක්ම නොවිස දුනු අභිරහස්. සැන් පෙඩ්‍රුලා හොන්ඩුරාස් යග නගරයේ විරකියාවත් දුප්පත්කම දිසි නගරයේ ප්‍රචණ්ඩ කල්ලි වල වැඩෙන්නට ඉඩ ඇර එතැයි කිව්වොත් නිවැරදි. මද්රවි ජාවාරු කරුවම් රැකියා විරහිත අඩු අය තරුණයන් යොදාගෙන මත් ජාවාරම් කල්ලි පවත්වාගෙන යනවා. ඇමරිකාවට එන කොකීන් මද්රවිලින් 80%ක්ම පැමිණින්නේ හොන්ඩුරාස හා මෙක්සිකෝ හරහා බව ඇමරිකානු රජයත් දන්නවා. මේ මද්රවි ජාවාරම රට ඇතුළත බලය පවත්වාගෙන යෑමේ අයිතිය වෙනුවෙන් මත් මාෆියා කල්ලි එකිනෙකා ගැටෙනවා. මාෆියා කල්ලි වල ප්‍රචණ්ඩත්වය නිසා සාමාන්‍ය වශයෙන්ගේ ජීවිතයේ අවිනිශ්චිතත්වයකයි වැටලා තියෙන්නේ. හොන්ඩුරාස් ජනාධිපති ඕලැන්ඩෝ ෆනාන්ස් බලයට එනකොට මේ ප්‍රචණ්ඩත්වය පාලනය කරන්න හමුදා යොදවන බවත් වීදියක් වීදියක් පාසා හමුදා බටයන් රඳවන බවත් පොරොන්දු වුණා. ඒ තාමත් මේ නගර මැරකල්ලි වල ප්‍රචණ්ඩත්වයේ ගුදුරි. මත්රවි ජාවාරම් කරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට අමතරව නගරේ පුරා බලය පවත්වාගෙන යන මැරකල්ලි වලිමුත් අඩුවක් නැල්ලු. සාමාන්‍ය වැසියන්ගේ කප්පම් ගැනීම බිය වැදීම් කොල්ල කෑම මේ නගරයේ සාමාන්‍ය සිදුවීම්. මැරකල්ලි වලට කප්පම් නොගැවීම ඕනෑම පුද්ගලයෙකුට මරණ දඬුවමක් ලැබෙන්නට පුළුවන් වරදකුළු. ඉතින් මෙක්සිකන් තින්ක් ටැංක් සිටිසන් කවුන්සිල් ෆෝ පබ්ලික් සෙක්‍යුරිටි ජස්ටිස් ඇන් පීස් මගින් කළ සමීක්ෂණයට අනුව ලොව වැඩිම මිනිමැරුම් අනුපාතය තියෙන නගරය මේ සෙන් පෙඩ්‍රුසුලා. 2013 මිනිමැරුම් අනුපාතය වැසියන් ලක්ෂයකට 169යි. ඇමරිකාවේ බිහිසුණු නගරය කියලා සැලකෙන නිව් ඕලින්සි මේ අනුපාතය වැසියන් ලක්ෂයකට 56.13ක්. සැන් පෙඩ්‍රු නගරයේ අවමංගල්‍ය සේවා ආයතන දිවාරා වැඩය නගරය තුළ මරණය තරම් සුබලයි. දවසේ පැය 24 කොයි මොහොත ගෝවලුත් මල සිරසක් වරදින්නෙම නැල්ලු. ඉතින් සාතන් පදිංචිලා ඉන්නේ මේ සැන් පෙඩ්‍රු වලම තමයි. අනන්‍යතාවයේ හෙලිගිරෙමිට අකමැති සැන් පෙඩ්‍රු වල නගරයේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් පවසනවා. කුකුළු පැටියකට වඩා මිනිස්සු මිනිමර නගරයක් මේක. ඉස්සර අපි සංවිධානය කළේ ස්වභාවිකව මියගිය මිනිසුන්ගේ අවමංගල්‍ය උත්සව. ඒ දැන් මිනිස්සු ස්වභාවිකව මැරෙන කලින් කාගේ හරි වෙඩි උණ්ඩයකින් මැරෙනවා. මේ ප්‍රචණ්ඩත්වයේ මඩින්න රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන මැදිහත්වීමක් නැහැ. හමුදාවත් පොලිසියත් නිෂ්ඵලයි. මෙරට ප්‍රජාතන්ත්‍ර අධ්‍යයන කේන්ද්‍රයක ප්‍රධානිකු ගුස්ටාවෝ ඉරියාස් කියනවා මිනිස්සු පිටක් නැතුණා මිනිස්සු හිතන්නේ අපිට එල්ල වෙන ආයුධයට වැඩිය ලොකු ආයුධයක් අපි හොයාගන්න ඕන කියලානේ. ඒ නිසා ප්‍රචණ්ඩත්වයෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමක් විතරයි වෙන්නේ. මේ භීෂණකාරී පරිසරෙන් දුප්පත්කම මිදියන්නට නගරයේ මෙන්ම හොන්ඩුරාස් රාජ්‍ය වැසියන්ද බහුතරයක් කරන්නේ මෙක්සිකානු දේශ සීමාව හරහා සංක්‍රමණයක් ලෙස ඇමරිකාවට පලා යාම. මධ්‍යම ඇමරිකාවේ උතුරු ත්‍රිකෝණ නම් වූ හොන්ඩුරාස් ගාතමාලා හා එල් සැල්ලදෝර යන ත්‍රිත්වයෙන් මෙසේ ඇමරිකාවට සංක්‍රමණය වන පිරිස අතිවිශාලයිලු. එනිත් වඩා හොඳ ජීවිතයක් සොයමින් ඇමරිකාවට පලා යන්නන් වැඩි ප්‍රමාණයක් හොන්ඩුරාස් වැසියන් සැන් පෙඩ්‍රු නගරයෙන් ඇමරිකාවට පිටත් කරන කුඩා දරුවන් සංඛ්‍යාවද අනෙක් කිසිදු නගරයකින් ඇමරිකාවට යවන දරුවන් සංඛ්‍යාවට වඩා ඉහළ බවයි සමීක්ෂල වලින් වාර්තා වෙන්නේ. හිටපු ජනාධිපති ඇමරිකානු බැරක් ඔබාමා පාමේ සංක්‍රමණයන්ට සහනයක් නොලැබුණු බව සැබෑවක්. ඒත් වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණෙන අනතුරුව මේ සංක්‍රමණයට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා. තවමත් මේ සංක්‍රමණයන්ගේ මරණයනුත් භීෂණයනුත් දුගී බවනුත් ගැලවි වඩා යහපතක් ජීවිතයක් ගතකරන්න උපම්බි මෙහරා දම නාදුන දේශීය පීඨා පතා පලා යෑම නවතර නැල්ලු. ඉතින් ඒ කියන්නේ ලෝකේ වැඩිම මිනි මරණ නගරය සෙන් පෙඩ්‍රෝ සුලා හොන්ඩුරාස් නගරේ. කියන්නේ නිකන් බල්ලු කුකුළු ගන්නවත් වඩා මරනවා කියලා කියන්නේ. ඉතින් මාෆියා කල්ලි කුඩු කුඩු රජවරු අතර තියෙන අභ්‍යන්තර සටන් වලින්ද අහිංසක මිනිසුන් මැරෙනවා කියලයි මේ ලිපියෙන් සඳහන් වෙන්නේ. එහෙමනම් අපි තවත් ගීතයකට යමු. ඊට පෙර ආතුව තව ගීතයකට යමු.
ඔබේ රසවින්දනය සඳහා ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්
රන් දෙරණ ඉරිදා සඟල්ලි ලෝපුරා සිටින ශ්‍රී ලාංකික අසන්නන් වෙනුවෙන් නාසීලන්තේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන්තරංගෝස්සේ සෑම ඉරිදාම පස්වරු 2:55ට සජීවීව ගුවනටම සුවන ඔබේම ගුවන් විදුලි වැඩසටහනයි.
planetorio.org.nz/randerana
හොඳයි, එහෙමනම් අපි බලමු ඊළඟ ගීතය මොකක්ද කියලා. අපි අද බලුවා මේ ගක් පරණ ගීත තමයි ඉදිරිපත් කරේ. අපි එහෙමනම් මෙන්න මේ ගීතය ඔබට අසන්නට ලබා දෙන්න කැමති.
Take me to what was
විශාරද අමරසිරි පිරිස්ගේ හඬ.
එල්ලෙන පාලම මීටර් 500ක් ඒ කියන්නේ අඩි 1640ක් පමණ වන ලොව දිගම එල්ලෙන මගී පාලම සිස්සර්ලන්දේදී පසුගිය දා විවෘත කෙරුණා. කඳුළුන්ගේ ප්‍රයෝජන සඳහා ඉදිකරනු පාලම පිහිටා තියෙන්නේ ටෙසියා මාඩ් නගරය ආසන්නයේ. දිගින් මීටර 494ක් වන යුරෝපා පාලම ලෙස නම් කර ඇති ඒ පිහිටා තිබෙන්නේ පොළොව මට්ටමේ මීටර 85 දක්වා උසකි. ටෙසියා මාඩ් සංචාරක මණ්ඩලයේ කිය සිටියේ යුරෝපා පාලම ලොව දිගම පාලම වුවත් ඔස්ට්‍රියාවේ රිටියුටි පළාතේ පිහිටි දිගින් මීටර 405 වන එල්ලෙන පාලම පොළොව මට්ටමේ සිට මීටර 110ක් උසින් පිහිටා ඇති බවයි. මීට පෙර තිබූ පාලම මතට ගල් පෙරලීම නිසා හානි සිදුව ඇති අතර සිස්ලන්ත බලධාරීන් විසින් එහි අලුතින් පාලමක් ඉදිකිරීමට පියවරුන් ගැල්බේ ඉන් අනතුරුවයි. අලුතින් ඉදිකළ පාලම සඳහා යොදා ඇති ලෝහ රැහැන්වල බර ටොන් 8ක් පැද්දීමේ වලකාගත හැකි ක්‍රමවේදයක් භාවිත කර පාලම නිර්මාණය කර ඇති බව සංචාරක මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ නවතම තොරතුරක්. ඒ වගේම කොණ්ඩේ වැවෙනවාද වවනවාද? කොණ්ඩෙ බඳපු චීනු ගැන කතා කළාට දැන් නම් කොණ්ඩෙ බඳපු චීනු හොයාගන්න අමාරුයි. කොණ්ඩේ කියන්නේ අපේ කොණ්ඩේ තියන්නේ අපේ හිසේ ආරක්ෂාවට. හැබැයි දැන් කොණ්ඩේ කියන්නේ විලාසිතාවක්. පංච කල්යාණියන් අතරින් කේශ කල්යාණිය කියන්නේත් එකක්නේ. කොණ්ඩේ කපන හැටි විතරක් නෙවෙයි කොණ්ඩේ පාටත් දැන් වෙනස් කරනවා. ඒ කාලේ අපේ මුත්තල සීයලගේ කාලේ පිරිමිත් කොණ්ඩේ වැව්වා. දැන් නම් ටික දෙනෙත් තමයි කොණ්ඩ වවන්නේ. හැබැයි මේ ඔක්කොම කරන්න කොණ්ඩේ හරි හැටි වැවෙන්න ඕනේනේ. දන්නවද අපේ කොණ්ඩේ දවසකට කොච්චර වැවෙනවද කියලා? සාමාන්‍යයෙන් අපේ කොණ්ඩේ දවසකට මිලිමීටර 5ක් විතර වැවෙනවා. ඒ කියන්නේ සතියකට මිලිමීටර 3ක් විතර.
හොඳයි, එහෙනම් අපි තවත් ගීතයකට සවන් දෙලා ඉඳමු. මේ ගීතය ගායනා කරන්නේ එඩ්වර්ඩ් ජයකුඩි. වලු මේකට පැරණි ගීතයක් කියනට ඔබ රසවිඳි කියලා මම හිතනවා. ගොඩක් කියන්නේ සාමාන්‍ය කාලයක් පැරණි තොරතුරක් මේ ගීතය. ඉතින් මේ අපි මේ තාක්ෂණයත් එක්ක මම ඉස්සෙල්ලා කිව්වේ දැන් තාක්ෂණය කොහොම වැඩ කරත් කාලේ පොඩ්ඩක් ගත වෙනවා. මොකද අපි හිතන විදිහට තාක්ෂණයත් වැඩ කරන්නේ නැහැ. කොච්චර කිව්වත් තත්පර ගාණක් හරි ප්‍රමාද වෙනවා. නමුත් අපි ඉතින් ඒවට ඉඩ දෙන්න ඕන නැත්නම් ඉතින් වැඩේ කරගන්න බෑනේ අපිට. ඉතින් දැන් මේ ගීතය අපි එඩ්වර්ඩ් ජයකුඩිගේ මෙම ගීතය ඔන්න එහෙනම් ඔබට අසන්නට අවසන්. විශාරද එඩ්වර්ඩ් ජයකුඩිගේ හඬ.
දිරිවේවි ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දදිරිවේවි ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් Thank you.
එල්ලා සඳ පළුව ඇවිත් නිල්ගිර මුදුලින් රන්තරු මාල බැඳන් රන්වන් අහසින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුණු පාලම උඩ හැන්දෑවේ කළුවර විදින් පිරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම් මිනි මිනි පොද වැටේ මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුණු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්
හොඳයි ඊළඟට දැන් අපි දැන් එක එක තොරතුරු අද ඉදිරිපත් කරා. දැන් මේකත් මේ අවුරුදු 40ක පරණ කතාවක්. වොයේජර් දූතයන්ට වසර 40යි. තවමත් ගමනේ. වොයේජර් 1 වොයේජර් 2 කියන යන නාසා වොයේජර් වැඩසටහන යටතේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට අධ්‍යයනයට යවනු නිවුන් අභ්‍යවකාශ යානාවන් දෙකක්. 1977 වොයේජර් 2 යානාව අගෝස්තු 20 දිනත් ඩොයජර් එක යානාව ඉන්දින 16කට පෙර සැප්තැම්බර් 5 වෙනි දිනත් අභ්‍යවකාශගත කෙරුණේ. දැන් නම් ඉවසම වට අපිට මතකත් නැහැ. නමුත් දැන් මෙහෙම ගියා මේ මොකද අභ්‍යවකාශයේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉබ්‍රිට ගිහිල්ලා මේ ගැන අධ්‍යයනය කරන්න. මූලිකවම ඒවයි කාරණේ වනේ බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහ මණ්ඩල අධ්‍යයනය වුණත් වොයේජර් 2 නෙප්චූන් සහ යුරේනස් අධ්‍යයනයටත් යොමු වුණා. වොයේජර් යානාවන් සතු කැමරා සහ අනෙකුත් උපකරණ වලින් එකතු කරගත් දත්ත සහ ඡායාරූප වලින් යෝධ ග්‍රහයන්ගේ සහ ඔවුන්ගේ චන්ද්‍රයන්ගේ එතෙක් නොදැන සිටි කරුණු රසක් එළි කරගෙන තිබෙනවා. වොයේජර් යානාවට පෙර සක්‍රීය ගිනි කඳු යති එකම ස්ථාන ලෙස දැනගෙන හිටියේ පෘථිවිය පමණයි අපි. නමුත් ප්‍රමාණයෙන් අපේ සඳතරම් වූ බ්‍රහස්පතිගේ ලෝ චන්ද්‍රයා පසු කරන විට එහි පෘථිවිය තරම් දහගුණයක ගිනි කඳු ක්‍රියාකාරකම් දක්නට ලැබිලා. එවනම් අපි දැන සිටි එකම ද්‍රව සාගරයේ පෘථිවිය වුණා. වොයේජර් ගවසිනේ බ්‍රහස්පති රාජ රූපා චන්ද්‍රයාගේ ඉරිතැනුණු මතු පිටට යටින් ද්‍රව ජලය ඇති සාගරයක් දැකලා වොයේජර් යාන සෙනසුරු වෙත ළඟා වුණාම අලුත් වළලු සොයා ගැනීම නිසා අමතර චන්ද්‍රිකු හඳුනාගෙන ට පුළුවන් වෙලා සෙනසුරු චන්ද්‍රයන් සියල්ලම සුවිශේෂ වූ අතර ඒ වාගේ ස්වභාවය තේරුම් ගැනීමට කුමක් ඇවිද පහදා දුන්නේ වොයේජර් යානාවන්. 1980 වොයේජර් 1 සෙනසුරෙන් ඉවත්ව සෞරග්‍රහ මණ්ඩලෙන් ඉවතට යන දීර්ඝ ගමන ආරඹලා 1986 දී වොයේජර් 2 යුරේනස් වෙත ළඟා වීමෙන් යුරේනස් ග්‍රහයාගේ සහ ඒ වළලුල මුල්ම ඡායාරූප රංගන තිබුණා. තවද යුරේනස්ගේ අලුත් චන්ද්‍රයන් 10 දෙනෙකුද සොයාගත්තා. 1989 දී වොයේජර් 2 නෙප්චූන් වෙත ළඟා වෙලා එම ගමනේ විද්‍යාඥයන්ගේ අවධානය දිනාගත්තේ නෙප්චූන් ග්‍රහයාගේ චන්ද්‍රයන්. මෙතෙක් යුරේනස් සහ නෙප්චූන් යන අයිසෝජයන්ට ළඟා වූ එකම යානය වොයේජර් 2 අතර ඒවාකාර යන අලුත් අනාගත සැලසුම් දැනට නැහැ. දැන් යානාව දෙකන පැවරලා තියෙන තාරකා අතර පවත්න අවකාශ ගවේෂණය 2013 වොයේජර් 1 යානයේ සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රයේ බලපවත්න අවකාශය සහ තරුව අතර අවකාශය අතර ඇති මායමෙන් එතර වුණා. සූර්යා ප්ලූටෝගේ කක්ෂිනුත් බොහෝ ඈතට විහිදෙන පරිදි ග්‍රහලෝක වටා විශාල බුබුලක් නිර්මාණය කරලා ඉතින් අපි දැන් අධ්‍යයනය කරමින් සිටිනේ අපේ බුබුල සමග අනෙකුත් තරුවල ද්‍රව අන්තර්ක්‍රියා කරන්නේ කොහොමද කියලා. වොයේජර් 1 යාන හිස් අවකාශයේ පිළිබඳව තොරතුරු රැස්කිරීම කරගෙන යනවා. ඉදිරියේදී වොයේජර් 2 යානත් අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබට යාමට නියමිතයිලු. එම ගමන තම නියුන් වොයේජර් 1 යානයට වඩා වෙනස් කෝණකින් එදියා හින්දා එයින් එවන දත්තවලින් සූර්ය බුබුලේ ස්වරූපය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට විද්‍යාඥයන්ට හැකි වෙනවා. වෝයජර් එක සංඥාවන ඕනෑම විටක ඒ පෘථිවිය සිට වැඩිම දුරකට ගිය මිනිසා විසින් තන වස්තුවකින් එවන ලැබු සංඥාවක් බවට පත් වෙනවා. වෝයජර් කියන්නේ දැන් කිලෝමීටර් බිලියන 20ක් ඉක්මව යාතකට ගිහිල්ලලු. ඊට වඩා ගමන් පථයක පාවිච්චින වෝයජර් 2 කියන්නේ කිලෝමීටර් බිලියන 17ක් ඉක්මව ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොමනත් අපි මේ තොරතුරු තව ඇත්තටම මේ විද්‍යාත්මක තොරතුරු ගොඩක් තියෙනවා. ඒ වුණාට මෙතන සඳහන් කරන්නේ දැන් මේ විද්‍යාත්මක දැන් පුදු වේදේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරාවේ දුරකථනය හොයාගත්තේ කොහොමද, ඊළඟට දුරකථනය විකාශනය වුණේ කොහොමද, ඊළඟට ජංගම දුරකථනය ආරම්භය කොහොමද, දැන් ඒක විකාශනය තියෙන කොහොමද, ඒ කියන්නේ හැම දෙයක්ම නිකන් සාක්ෂි දාගෙන යන තත්ත්වයට. ඉතින් විද්‍යාත්මක දැන් දැනටත් මම හිතන්නේ මේ හඳට චාරිකා කරන්න මේ පොලිමේ ඉන්න සල්ලි ගෙවලා සල්ලි තියෙන පුද්ගලයෝ ඒ වගේ කවදාහරි දවසක වෙනත් මේ සෞරයග්‍රහ මණ්ඩලයේ තැන් වලටත් ගමන් කරයි දන්නේ. අපි බලමු කොහොමදත් ඉතින් අපි ඉතින් විද්‍යාඥයෝ කියනවා බලාගෙන ඉන්නකොට අපිට අපි දන්නේ අපි ඒ වගේන අධ්‍යයනය කරලා අපි ඉතින් යම් කිසි තොරතුරක් දැනගන්නවා. දැන් ඔබලටත් අපි මේ වගේ විස්තරයක් දැනගත්තාම අපි කියන්නේ අපි මේ කියවීම නැත්තම් තොරතුරු හොයා ගැනීම කියන එක ඉතම වැදගත් දෙයක් ජීවිතේ. අලුත් අලුත් දේවල් සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ. ඉතින් මම හිතන එකත් එක්තරා විදිහක හොඳ දෙයක්. හැබැයි මේ දැන් ඔය ග්‍රහ මණ්ඩල රහිමි කියලා කතාවට දැන් ඔය අනාවැකි කියන කට්ටියට එහෙම කොහොම ප්‍රශ්නයක් වෙයිද දන්නා ඉදිරියේදී. මොකද දැන් මේ ග්‍රහචාරය කියන පුද්ගලයෝ මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය ගැන විතරයි නේද කතා කරන්නේ?
ඔව්.
එතකොට දැන් සෞරග්‍රහ මණ්ඩලය දැන් අර එහාට ගියාන් පස්සේ ඊළඟට ඒ ගණන් හැදීමේදීම වර්ධනයට පුළුවන්. හොඳයි. එහෙනම් අපි තවත් ගීතයකට සවන් දෙමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා. මේකත් සමහරවිට ඔබ අහලා ඇති. ඒ වුණත් අපි නැවතත් මේ ගීතය ඔබ වෙනුවෙන් වාදනය කරනවා.
රාහුල කුමරුවාගේ අකෙල්ලි ඇදී ඇවිදින් තවත් දායද පතනු කුමටද සියලු දේ දුන්නෙමි පුතේ.
ගාමිණී සිරිවර්ධනයන්ගේ හඬ.
ගිරි ගෙදරින් හඳ ඇසුරා පිරුණු සෙනෙහස උතුර උතුරා රැයේ තුන් යම පිඹුරු සදනා ලොවත් දිනනා සිහින දුටුවා ළමද කිරියලුමේ නැතත් මවුකුසේ බර නොදැනුවත් නොකල කිසිවක් නොමැත පුතුනේ නුඹේ ජය වෙනුනේ. මව් කිරි සුවඳ සමගින් හැමද ගිය පිය සෙනෙහසේ එලු දහදිය සඳුළු බොල්වි වියලුනේ
කතර කලෙසි වැතු මව්හට නිවන් පතනා දිනක පුදුනේ නොබසිතින් තවත් පැතුමක් ඉතුරු වේවිද යසෙනේසන සනලෙසින් එදාරාහුල කුමරුවාගේ අකේ එල්ලි ඇදී ඇවිදින් තවත් දායද පතනු කුමටද සියලු දේ දුන්නෙමි පුතේ
මිෂෙල් කේන් ලියු දන්නා දේ අතර නොදද්දේ මිෂෙල් කේන් කියන්නේ දක්ෂ නළුවෙක්. ඒ දක්ෂකම කොතෙද්දයි කිව්වොත් බ්‍රිටිෂ් ඇකඩමිය විසින් හොඳම නළුවාට පිරිනමන සම්මානය පවා හිමි කර ගැනීමට ඌට හැකි වුණා. නළුකමට අමතරව කේන් නව කටයුත්තකටද විවේකී අවස්ථාවල කාලයේම ඩංගු කළා. ඒ අපූරු දේ පිළිබඳ තොරතුරු සෙවීමටයි. කාලයක් තිස්සේ මෙසේ සොයාගත් ඒ තොරතුරු පසු කලකදී පොතක් වශයෙන් එළි දැක්වුවා. ඔහු එම පොත නම් කළේ Not Many People Know That යනුවෙන්. මේ කියන්නේ යන්නේ අපුරු සොයා ගැනීම පිළිබඳ කීපයක්. ජලයේ සමග තෙල් මුසු නොවන බව පොදු මතයයි. එහෙත් වතුර හා තෙල් මුසු වෙනවා. කළ යුතු වන්නේ එම මිශ්‍රණයට සබන් ටිකක් දෙීමයි. ග්‍රීසියේ ජාතික ගීයේ පද 158ක් ඇතුළත් වෙනවා. ලියුම් ගනුදෙනු ඇරඹි මුල්ම යුගයේ ලියුමට අය කරන මුද්දර ගාස්තු ගෙවා ඇත්තේ ලිපිය යවන්නා නොව එම ලිපිය ලබන්නා විසින්. රුසියන් රජයේ රතිය අපිරිසිදුවට තබන රියදුරන්ට දඩගසනු ලබනවා. ඉංග්‍රීසි භාෂාවේ වචන 490,000 හා කාර්මික වචන 300,000ක් පමණ ඇතත් SHI ෂින් එකෙන් ලෙසින් අවසන් වන වචන ඇත්තේ දෙකක් පමණි. ඒ දන්නවද මොනවද කියලා? කුෂන් හා පැෂන් යන වචන දෙක විතර තමයි SHI වලින් අවසන් වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ මෙන්ම ප්‍රංශ භාෂාවේද වැඩිපුරම යෙදෙන අක්ෂරය වන්නේ ඊ අක්ෂරයයි. නමුත් ගත්කතු ජෝර්ජ් ප්‍රේස් විසින් 1969 වසරේ ලියා ඇති සුප්‍රකට ග්‍රන්ථය වන ලා ඩිස්පරේෂන් නැමැති ලොකු පොතේ කිසිදු ඊ අකුරක් නැතිලු. ඉංග්‍රීසි අතුරු ලියනයකින් ටයිප්‍රයිටර් කියා ගැසීමට භාවිත වන්නේ උඩම පේලිය පමණයි. වික්ටර් හියුගෝ නැමැති ප්‍රංශ ජාතික නවකතාකරුවා තම මෙහෙකරු තමාගේ ඇඳුම් සරකන් කරනු දැක නියඬව සිටියේ ගෙදරින් පිටෝගොස් නොගොස් ගෙදරම රැඳී පොත් ලිවීමට හැකිවන නිසාලු. අප හරි අපුරුයි නේකන. ලෝපතල චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ තරුණ කාලයේ කොයි තරම් දිරිඳුද කිව්වොත් ශීත කාලයේ උණුසුම ලබා ගැනීමට කර ඇත්තේ තම ඇඳි චිත්‍ර පුළුස්සාගෙනලු. ලියනාඩෝ ඩාවින්සි විසින් නිපදු වූ ඔරලෝසුව තනා ඇත්තේ අවශ්‍ය වන වේලාවකදී නිදියන අයෙකුගේ පාදය සලවා අවදි කළ හැකි අයුරින්ලු. ලෝකයේ සිටි හොඳම ස්නූකර් ක්‍රීඩකයාගේ කැසක් කන්දයි. ඒ වෙනුවට ඔහු භාවිත කළේ වීදුරු ඇසක්. ඔහු අන් අයෙකු නොව ජෝ ඩේවිස් වනවා. වික්ටෝරියා රජින කිසි විට නිවැරදි ඉංග්‍රීසි කතා කර නැත. ඇයගේ මව් බස ජර්මන් වීම එයට හේතුවයි. තවත් පුදුමයක් නම් විවාහ දිනයේදී ලැබුණු තෑග්ග වූ චීස් එකේ බර ටොන් දෙකමාරක් වෙනවලු. දෙවැනි එලිසබෙත් මහරජිනගේ මෞලි මංගල්‍යයේ දින තෝරන විට එම දිනේ වැසි රහිත හිරු දිනයක් තෝරා ගන්නයි කාලගුණ විද්‍යාඥයන්ට නියෝග කළා. ඔවුන් විසින් තෝරා දුන් 1953 ජූනි 2 දින මහා වැහි ඇදහැලි ඇත. මිරිසුරේ ලේවල ඇති ලේ නහරවල ඇති දිග එකතුව සාමාන්‍යයෙන් සැතපුම් 60,000ක් වෙනවලු. මෙම නහරවල සෛල මිලියන 15ක් පමණ සෑම තප්පරයකට වෙනසී යලි සෑදෙනවා. ඔබ දිනකට කී වතාවක් ඇසිපිය ගසයිද දන්නවද? 25,000 වාරයක් පමණ කීවොත් පුදුම වෙන්න එපා. ඔබ කෙනෙකුට රවා බලන විට ඒ සඳහා මාංශ පේශී 43ක් උපයෝගී කරගතු වෙනවා. එහෙත් කෙනෙකුට සිනාසීමට උපයෝගී වන්නේ පේශීන් 17ක් පමණයිලු. ජීවිත කාලය තුලදී නාසය දික්වීම නැතිනම් වැඩිවීමද සිදුවෙනවා. මිනිසුන්ගේ දිවෙහි හැඩය එකිනෙකාට වෙනස් බව දන්නවද? සෑම දිනකදීම එංගලන්තයේ උපදින දරුවන්ගේ හරි අටකට සමාන ගණනක් බිහිවන්නේ උදේ තේ පානයට කලින්, එමෙන්ම වෛද්‍යවරුන් පවසන දිනේට උපත් සිදුවන්නේ දස දිනකුගෙන් අයෙකු පමණයි කියලා තමයි කියන්නේ. ලෝ වැඩිම භාවිතයේ යෙදෙන නම වන්නේ මොහමඩ් ලූ. බෙන්හර් නැමැති ඉංග්‍රීසි චිත්‍රපටයේ අශ්වකරත්වයේ ධාවනය කැමරාගත කරන්නට වැරදීමකින් ඈත පිටුපසින් රතු වාහනයක්ද පටගත වී ඇති බව දැනගත්තේ පසුවයි. මෙය අතපසුවීමකින් සිදුවෙලා කියලා තමයි හඳුන්වන්නේ. ග්‍රීසියේ සිටි පැරණි විවාදකයා තම මිහිරි කටහඬ මිහිරි කර ගැනීම සඳහා ලුණු අනුභව කරලා තියෙනවලු. සිවුරේ ප්‍රමාණය අනුව සලකා බලනට ලොකුම හිසක් ඇත්තේ කුහුඹුවාටලු. අලියාගේ හොඬවැලේ කිසි අස්තියක් නැහැ. ඒ සෑදී ඇත්තේ දසදහස් ගණනක මාංශ පේශින්ගෙන්. අලියුකගේ සාමාන්‍ය ප්‍රමාණය දැගෙන ගැනීමට උවමනානම් කළ යුත්තේ ඌගේ පාද හතරේ පරිමිතියගෙන ඒ දෙගුණ කිරීමයි. ඒ තමයි අපූරු තොරතුරු.
අදත් අප ඔබ සමග ගත කළ කාලය කෙමෙන් කෙමෙන් ගිවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණය සහ හඬදායකත්වය
මම කාන්ති දසනායක.
ඒ සමගම අදත් රන්දිරණ ඉරිදා සඳල්ල තාක්ෂණයේ හසුරුවමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් වෙලා ඔබට ඉදිරිපත් කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.
වන්න සිසිල් සුරත්තුල් සංගලින්
නිමල් නිවන්න සිහින් සසම්මද පවනින් සවන් සදන් මීරතිප අන්සරයෙන්
අතීතී අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්ට වර්තමානයේ අපේ රට රුදුරු ත්‍රස්තවාදීන් බේරාගත් සූරවීර දූපතුන්ට අනාගතයේදී අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කිරීමට නොමසුරු දායකත්වය